ఒక అభయసింగ్
గారు కార్యకసభ సభాపతిమణి, విశేషమైన అర్ధ జాతిక ఔషధ నియామన అధికారి పనత అటతే నియోగ కీపయాక్ ఇదిరిపత్ కన్న అవస్థావే మేరటే నిదాసిన్ పశు సౌఖ్య సేవేట విశాలమ అయవే ముదల్ వెన్కరబు వసరక ఎబిలి బందవ యమ్కిసి కరుణు కీపే కిరీమట అవస్థావ క్లబీపిల సంతోష వేనవా. విశేషేన్మ మే రజయ సౌఖ్య అంశే వెనువేన్ 2018 జాతిక అయవేన్ బిలియన 200కట కోటి 20,000కట ఆసన్న ముదలక్ వెంకర్లా తీయనో. విశేషేన్మ అపే గరు సౌఖ్యమతుమా అద ఎతుమాగే కథావిధి పెహదిలి కళా మే నవ రజయ 2015 జనవరి 8 పశువ మే రటే 2,12,00,000 వన జనతావగే సౌఖ్య సందహా రజయక్ వశయన్ ఇటుకల సేవయ పిలిబందవ. విశేషయన్మ 2005 వసర వన విట మిలియన 35,000 ఏకైనా కోటి 3,550,000 పవన వెంకల సౌఖ్య 2010 యుద్ధే అవసాన్ ఉన్నట పశువ ఏ కోటి 5,500 వేలా మేవర ఏ కోటి 20,000కట ఆసన్న ముదలక్ బావట పత్వేలా తీయను. మే అయవేన్ ముదల్ వెన్కిరీమ తత్వే తుల అపిట హితాగన్న పులువాం మేమ రజయ కుపమన ముదలక్ మే జనతావగే నిదహా సౌఖ్య వినువేం వెంకర్ణవాద కీల. విశేషేన్మ అపే నవ రజయ బలేట పత్తునాట పశు మే మేత అక్వానువేది బేత్వార్గ విశాల ప్రమాణేక మిల అడు కళ ఏ పిలిమంద గరు సౌఖ్య ఎమత్తుమా సభావట కరుణు పెహదిలి కళ ఏ బేహత్వార్గల మిల అడువీం పిలిమందు. సామాన్యం సియట 50-60 అతర ప్రమాణేక విశాల బేహత్వార్గ ప్రమాణేక మిల అడువునా మేము అద పనత ఇదిరిపత్ క్రియమేది ఏం బలాపడుతున్న యమ్ కిసి ఏ బేహత్వార్గల మిల సియట 5కిం పమన ఇదిరియట దేమిట యమ్ యమ్ హేతుమత ఎతుమా ఏ హేతు పెహదిలి కళ్ళ కివ్వా. విశేషయన్మ అపే రటే జనతావగే సౌఖ్య సేవే వెనువేన్ మే రటట బేహద్రవ్య మిలదీ గనీమ సందహా పమణక్ మే రజయ మే 2018 వసరేది కోటి 4,500కట పమణ ముదలక్ వెంకర్ల తీయనో బేహత్వర్గ లభా గనీమట సందహా పమణక్. ఎతోకట పసుగే కాలేది సమస్త సౌఖ్య సేవేట వెంకరు ముదలట వడా వెడి ప్రమాణ్యాక్ బేహద్రవ్య మిలదీ గనీమట పమణక్ వెంకర్ల తీయను. విశేషం అపే రటే సేనక బిబిలే ఔషధ ప్రతిపత్తి గన కథాకళ వసర గానక్ ఏ క్రియాత్మకూనే నహ నమ నముత్ నవ సౌఖ్యమతుమాట హకివునా ఎమ సేనక బిబిలే సౌఖ్య ప్రతిపత్తి మే రటే జనతావట అందున్నా దీలా ఏ జటే జనతావట అవశ్య బేహత్వర్గ ఏ అవశ్య విధియట లభాగనీమే హకియావ. విశేషం అపే రటే 700కట పమణ ఆసన్న రోహాల్ ప్రమాణేక తామ తీయన్నే ఎందాం బల వశయం గత్తహామ ఎందాం 77,000కట ఆసన్న ప్రమాణ్యాక్. సామాన్యంగా అపే రటే జనతావగేం 18%కు పమణ కుమణ హో రోగేకిం పెలెనవా దీర్ఘకాలీన తీన రోగేకిం పెలెనవా 18%కు పమణ అపే రటే సమస్త జనతావగే. ఏ వగేం ఎసే ఏ జనతావగేం వయస 20ట వెడి తరుణ కొటస్వలిం సేమ 4 దినకుమే ఎక్కినుక్మ ఎవని రోగతత్వేకిం పెలెన రటక్ అపే. సామాన్య వయస అవురుదు 60ట ఇహలిం గత్తొత్ సేమ 2 దినకే ఎక్కినుక్మ మెవని సామాన్య దీర్ఘకాలీన రోగేకిం పీడా విదినో. ఇదిం అపి ఏయతిం గత్తహామ అపిట మే సౌఖ్య సేవేట అతి విశాల ముదలక్ వ్యయకిరీమ సిద్ధ వెనవా. మొకద మే సౌఖ్య సంపన్న జనతావక్ ఎతికిరీమ సదహా. విశేషయం అపి దరువాన్ వెనువేన్ అపి గరు అధ్యాపన ఎమత్తుమా మే నవ రాజ్య బలేట పత్తునట పశు పశుగే వసరే అపే రటే ఇన్న దరువు 45,00,000 సందహా సౌఖ్య రక్షణ క్రమయాక్ ఆరంభ కళ. ఏ సౌఖ్య రక్షణ క్రమయ తామ జనతావ అతరట గిహిల నెద్ద కియాన్న బే మే దరువు పాసల దరువుత్ మే ఇన్న అవస్థ ఇది మా మే కియాన్నే විශේෂයෙන්ම දෙමාපියන් මේක හරියට තේරුම් ගන්නේ නැද්ද දන්නේ නැහැ. දැන් සෑම දරුවෙක්ම දැන් රුපියල් ලක්ෂ 2ක රක්ෂණයකට යටත් කරලා තියෙනවා සෞඛ්‍ය රක්ෂණයක්. මේ රක්ෂණේ සෞඛ්‍ය රක්ෂණයක්. මේ රටේ මේ දරුවෙක් අසනීප වුණාම දැන් රජයේ රෝහලකට ඇතුළත් කරපුවාම රජයේ රෝහලකින් නොමිලේ බෙහෙත් දෙනවා. හැබැයි මේ රට මේ රජය ඒ නොමිලේ බෙහෙත් දීලා නතර වෙන්නේ නැහැ. සල්ලිත් දෙනවා. සෑම දරුවෙක්ම අසනීපෙලා රජයේ රෝහලක නැවැත්තුපුවාම දවසකට රුපියල් 1000 ගානේ මාසයක් යනකම් රුපියල් 30000ක මුදලක් ඒ රක්ෂණයෙන් ලබා දෙනවා. તો මං හිතන්නේ ලෝකයේ කිසිම රටක නොමිලේ බෙහෙත් දීලා නොමිලේ මුදලුත් රුපියල් 1000ක් දවසට දෙන රටක් ලෝකේ කොහෙවත් නැහැ ගරු සභාපතිතුමනි. ඒක මේ රජය කරා ඒ වෙනුවෙන් අපි සෞඛ්‍ය අමාත්‍යතුමාටත් විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යතුමාටත් අපේ ස්තුතිය පුද කරනවා. ඒ විතරක් නෙමෙයි පුද්ගලික ආරෝග්‍ය ශාලාවක නැවැත්තුවොත් ඒ දරුවායනේ යන මුදල රුපියල් ලක්ෂයක් වෙනකන් ඒ රක්ෂණයෙන් ගෙවනවා. ඒ වගේම හදිසි අනතුරකට භාජනය වුණොත් ඒ දරුවට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා රුපියල් 50000ක් ගෙවනවා. දෙමාපිය මරණයකට මුදල් ගෙවනවා. ඉතින් මෙවැනි රක්ෂණයක් මේ සෞඛ්‍ය සඳහා මේ දරුවන්ගේ ඇති කිරීම පිළිබඳව අපි නැවත වරක් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම දැක්ක ඊයේ පෙරදා ගරු අධ මේ සෞඛ්‍ය අමාත්‍යතුමා කියනවා රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න අයට බෙහෙත් නොමිලේ දීලා බිලක් නිකුත් කරනවා කියලා. ඒක ඉතා හොඳ කාරණයක්. මොකද ජනතාවට දැනගන්න ඕනේ රජයක් වශයෙන් ජනතාවට කොපමණ මුදලක් වියදම් කරනවද මේ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් කියලා. නැත්තම් සමහර විට අපි දන්නවා බෙහෙත් අරන් ගිහලා ස්පිරිතාලෙන් විසිකරන අවස්ථා තියෙනවා. මේ රටේ මේ අපේ නලි දයස අපේ වෛද්‍යවරයා ඉන්න හින්දා මට මේ කියන්න හිතුණා. මමත් අපේ බෙහෙත් ව්‍යාපාරයකට සම්බන්ධ කෙනෙක් නිසා මට මතකයි වෛද්‍යතුමනි, අපේ රටේ හුඟක් අය කොපමණ බෙහෙත් වලට විටමින් වලට පුරුදු වෙලා තියෙනවද කිව්වොත් ඉතාමත්ම අනවශ්‍ය විදියට බෙහෙත් ලබා ගැනීමට පුරුදු වෙලා තියෙනවා අපේ රටේ හුඟක් අය. ඒ වගේම වෛද්‍යවරුත් අපේ ඇමතුමා කිව්වාගේ යම් යම් දේවල් වලට පෙළඹිලා තියෙනවා. එක එක ආයතනවල ඒ බෙහෙත් වර්ගවල සන්නාම නාමයන් ප්‍රචලිත කිරීම සඳහා. මට මතකයි මම ඔය අපේ ආයතනය පවත්වාගෙන යද්දී මට එක්කෙනෙක් මට පොඩි කතාවක් මතක් වුණා. එක්කෙනෙක් මට ඇවිල්ලා කිව්වා මට වෛද්‍ය සහතිකයක් ගන්න ඕනේ කියලා. ඒ වෛද්‍ය සහතිකය ගන්න ඕනේ කිව්වහම මම කිව්වා එහෙමනම් ඒ වෙලාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන වෙලා තිබුණ රුපියල් 60යි. මේ 1980 ගණන්වල රුපියල් 60යි අවශ්‍ය වෙලා තිබුණා. මම කිව්වා වෛද්‍යවරයෙකුගේ නමක් කියලා මෙයා ළඟට ගිහිල්ලා රුපියල් 60ක් දීලා පපුව නිකන් මෙහෙ රිදෙනවා කියලා කියන්න, පපුව රිදෙනවා කියලා කියන්න. ඊට පස්සේ ඔයාට බෙහෙත් වට්ටෝරුවක් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ලියලා දෙයි. ඊට පස්සේ කියන්න මට වෛද්‍ය සහතිකයක් ඕනේ කියලා. එතකොට වෛද්‍ය සහතික රුපියල් 60ක් ගන්න පුළුවන් වෙන ප්‍රශ්නයක් කොහොමද කියලා කියන්න කියලා. ඉතින් එතුමා එක ගිහිල්ලා හැබැයි මං කිව්වා හැබැයි ඒ වෛද්‍යවරයා ලියන බෙහෙත් වට්ටෝරුව මට ගහලා දෙන්න මට බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතුමා ගිහිල්ලා ඒ වෛද්‍යවරයාට එහෙම කිව්වා රුපියල් 60ක් බැඳලා මගේ පපුව මෙහෙම රිදෙනවා කියලා. එතුමා පරීක්ෂා කරලා බෙහෙත් වට්ටෝරුවක් කියලා තිබුණා. 1980 ගණන්වල ඒ බෙහෙත් වට්ටෝරුවේ වටිනාකම රුපියල් 1100යි. මේ 1980 ගණන්වල රුපියල් 60යි බෙහෙත් ඒක ලියා ගන්න ගියේ. හැබැයි එතුමාට ඇවිල්ලා කියද්දි ලෙඩක් තිබුණේ නැහැ. එතකොට ලෙඩක් තිබුණේ නැතුව හැබැයි නිකන් පරීක්ෂා කළා 1100ක බෙහෙත් දීලා තිබුණා. ඉතින් මේක තමයි සාමාන්‍ය සෞඛ්‍ය සමහර වෙලාවල තත්ත්වේ සෞඛ්‍ය සේවයේ එහෙම තත්ත්වයක්ත් තියෙනවා. ඒ වගේම මට තව එකක් මතක් වෙනවා. එක රෝගියෙක් වෛද්‍යවරයෙගේ බෙහෙත් වට්ටෝරුව ලියාගෙන ඇවිල්ලා මම බෙහෙත් ගත්තාම ඒකේ තිබුණේ ඩයිසිපෑම් 2 මිලිග්‍රෑම් කියලා ලියලා වෛද්‍යවරයා SPC කියලා මේ වරහන් ඇතුලේ තියලා තිබුණා. මොකද දැන් ඔය සන්නාම නාමයත් එක්ක බෙහෙත්වල නාමයත් ලියන්න කියන ඒ ඔය සේනක බිබිලේ ප්‍රතිපත්තිය මේ ගැන කතා කරන කාලේ එතුමා ලියලා තිබුණේ ඩයිසිපෑම් 2 මිලිග්‍රෑම් මිලිග්‍රෑම් 2 SPC කියලා. ඒ පෙති හතට යන්නේ 7:15යි. 7:15ක් කියලා කිව්වහම ඒ පුද්ගලයා අරන් ඒ බෙහෙත් වට්ටෝරුව ඉරලා විසිකරුවා. මම රුපියල් 60ක් බැඳලා 7:15 බෙහෙත් ගන්නද ගියේ කියලා. හැබැයි මම ඒතකොට ඒ රෝගියාට කිව්වා එහෙමනම් ඔයා මම තව වෛද්‍යවරයෙකුගේ නමක් කියලා කිව්වා. එයා ළඟට යන්න. එයා ළඟට ගිහිල්ලා කියන්න. එතකොට ඔයාට බෙහෙතක් දෙයි. ඔයා අරන් එන්න මට මේ වට්ටෝරුව කියලා. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා කිව්වහම වෛද්‍යතුමනි මේ නලින්ද ඒ වෛද්‍යරයා කියලා දුන්නා වැලියම් 2 මිලිග්‍රෑම් වන් නොට් රෑට එකක් හතක් ගන්න කිය. එතොට වැලියම් පෙත්තක් ඒ වෙලාවේ රුපියල් දෙකයි පණහයි. එතකොට එතන රුපියල් දාත් දහසයක් දා හතක් එතර ගාඩ. අන්න එතකොට ඒ වෙල්ලඩා ඒ බෙහෙත ගත්තා අර සහත පහර බෙහෙට්ික ගට හැම දෙකම එක වෙහෙත් දෙකම එක වෙහෙත.
බවත්තුමනි දැ මෙතුම කියරක ඇත්ත එහෙම මාෆියාවත් තියනවා. ඉති ඔබතුමාගේ ෆාමසි සලින් මේක පටන්ගන්න පුළුවන්
පටගන ඒ අපි කිය තියන්නේ
ඔබතුමා කුරුණෑ කල මවිතන ප්‍රධානම ෆාමසි ජාලයක් හිමිකරුවේ. ඔබතුමාගේ ෆාමසි සොලි පටගන්න පුළුවන්න අදහසකොටක් හොඳයි.
අපි හෙම ඇතම කියන දයකතම අපි හැමලාම කියන්නේ ඒ බෙහෙත් ඒ ඒ බෙහෙත්වර්ගය බෙහෙත් සන්නාම නමින් ලියන්න ඇත්තම් හුඟක් මේක මම කියන්න පහැදුවේ ඒක හුඟක් වටිනවා ජනතාවට. අපි බේ ලංකාවේ අනවශ්‍ය විදියට බෙහෙත් ගන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා. නැත්තං ඒ අනවශ්‍ය විදියට බෙහෙත් ගන්න ප්‍රමාණය අඩු වුණොත් අපිට විශාල මුදල් ප්‍රමාණයක් මංකිවර කෝටි 4000 ගන්න බෙහෙත් ගේන්න යන මුදල් ප්‍රමාණයත් අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යවරු පෙළඹෙනවා නම් ඒ සන්නාම නමින් ලියන්නේ නැතුව ඒ බෙහෙතේ නමින් ලියන්න මේ මුදල් හුඟක් ප්‍රමාණයකින් එතකොට අපිට පුළුවන් වෙන හැබැයි ජනතාව අතරට යන්න ඕනේ. මොකද ජනතාව අතරේ සමහර අයගේ තියෙන අර මං කිව්වා වගේ වැඩිමිල එකම බෙහෙත වැඩිමිලට ගන්න කැමති අඩුමිලට ගත්තොත් මේ බෙහෙතේ බාලය බෙහෙත් තියනවා කියලා එහෙම එකක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ජනතාව අතර ප්‍රචලිත කරන්න ඕනේ මේ බෙහෙත්වල තියෙන ඒ ගුණාත්මකභාවයේ වෙනසක් නැහැ. බෙහෙතේ නම වෙනස් වුණාට ගුණාත්මකභාවයේ වෙනසක් නැහැ කියලා ඒ වෙළඳ නාමයත් විශේෂයෙන්ම බෙහෙතේ නාමයත් අතර ඒ තියෙන ප්‍රශ්නේ ජනතාව දැනුවත් කරොත් හොඳයි කියලා මම විශේෂයෙන්ම හිතනවා මේ කරන කාලය තුළම. ඒ වගේම විශේෂයෙන්ම මේ මම මේ අවස්ථාවක් කරගන්නවා අපේ රෝහල්වල තියෙන වෛද්‍ය ගබඩා බෙහෙත් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳවත් අපේ ඇමතුමා මෙතන නැතත් මම ඒ ගැන කියන්න ඕනේ. මොකද මේ මෙපමණ මුදලක් බිලියන 200කට ආසන්න මුදලක් වෛද්‍ය සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරද්දි විශේෂයෙන්ම බෙහෙත් ගබඩා කිරීමේ ගබඩා පහසුකම් රෝහල්වල වැඩි කිරීම කළ යුතුයි. නැත්නම් මේ බෙහෙත්වල ගුණාත්මක භාවය පවත්වගෙන යෑමේ මේ අපහසුතාවක් තියෙනවා. මොකද බෙහෙත් සමහර තැන්වල ඒ අවශ්‍ය ගබඩා පහසුකම් නැති ඒ අවශ්‍ය සීත ප්‍රදේශ ඒවා නැති මේ තත්ත්වයත්වල නිකන් කොරිඩෝරවල මේ ආලින්දේ බෙහෙත් ගබඩා කරලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඒ නිසා ගබඩා පහසුකම් ඇති කිරීම සඳහා විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා විශේෂ උත්සාහයක් දරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
ඔන්රබල් ඩොක්ටර් නලින්ද ජයසි
ගරු මුලසන ප්‍රමන්තිතුමනි, විශේෂයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 118 වෙනි වගන්තිය සමග ඉදිරිපත් කරලා තිබෙන මේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අදාළ විවාදයේදී ඉස්සෙල්ලා මතක් කරන්න කැමතියි, දැන් 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ රට හමුවේ තබන ලද බොහෝ පොරොන්දු ප්‍රමාණයක් ඉෂ්ට වෙලා නෑ. ඒ ඔහේ වතුරේ ගසාගෙන ගිහිල්ලා තිබෙනවා. ඒ දිනසිය ඇතුළත ලබා දීපු පොරොන්දුවක් තමයි මේ ඖෂධ මිල අඩු කරලා ජනතාවට සහනයක් ලබා දෙනවා කියන එක. නියමිත කාලවකවානුවේ සිද්ධ නොවුණත් ජනතාව බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට සිද්ධ නොවුණත් තෝරාගත් ඖෂධ 48ක මිල අඩු කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා. ඒ වගේම දැන් අපි සාකච්ඡා කරන්නේ නැවත වතාවක් ඒ ඖෂධවල මිල 5%කින් වැඩි කිරීම සම්බන්ධයෙන්. කොහොම වුණත් ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීම රජයේ වගකීමක්. ජනතාව බදු ගෙවනවා. ඒ බදු ගෙවන ජනතාවගේ ජීවිතය ආරක්ෂා කරන්නට ඔවුන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය නගා සිටවන්නට රජයට අත්‍යන්ත වූ බැඳීමක් තිබෙනවා. එනිසා දැන් ඒ බදු ගෙවන ජනතාවට තමන්ට තනිවම රෝහලක් ගොඩනගාගෙන ඖෂධ නිෂ්පාදනය කරගෙන එන්නත් හදාගෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුරුදු පුහුණු කරගෙන තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට ප්‍රතිකාර කරගන්නට බැරි නිසා ශල්‍ය කර්ම කරගන්නට බැරි නිසා තමයි ඔවුන් බදු ගෙවල ආණ්ඩුවට කියන්නේ තමන් වෙනුවෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්න කියලා. ඒ නිසා ඖෂධවල ගුණාත්මකභාවය වැඩි කිරීම, ඖෂධවල මිල අවම මට්ටම පවත්වා ගැනීමෙන් ජනතාවට ඒ ලබාගත හැකි තත්ත්වයකට පත් කිරීම, ඒ වගේම ප්‍රතිකාර ක්‍රීමේදී අදාළ වන රෝග නිශ්චය කිරීමේ අදාළ වන පරීක්ෂණ පහසු මට්ටමින් කර ගැනීමට ජනතාවට පහසුකම් සලසා දීම ඒ වගේම සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම ඇතුළු සෞඛ්‍ය සේවාවේ භෞතික සහ මානව සම්පත් වැඩි දියුණු කිරීම පිළිබඳව ආණ්ඩුවක් නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුයි. ඒ ආණ්ඩුවට තියෙන වගකීම. මම දැක්කා සෞඛ්‍ය අමාත්‍යතුමා කියලා තියෙනවා මීට කලිනුත් විවිධ අවස්ථාවල යෝජනාව ආවා මේ රෝහල්වල නිකුත් කරන ඖෂධ වලට එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් කරාට පස්සේ රෝගියා ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් එළියට යනකොට කොතරම් මුදලක් රජයේ ඒ පුද්ගලයා වෙනුවෙන් දරුවද කියලා බිලක් දෙන්න ඕන කියලා. ඉතින් මේ අපේ රජයේ රෝහලට ඇතුල් වෙන රෝගියා රෝගියා ගාන බිල් දෙන්න ගියාට පස්සේ ඒකට යන වියදමයි ඒ බිල් ලියන්නයි ඒ කඩන්නයි කාර්ය මණ්ඩලයක් යොදාගෙන ඔවුන් නාස්ති කරන කාලයයි ශ්‍රමයයි සියල්ලම මේ තිබෙන සෞඛ්‍ය සේවාව දියුණු කරන්න යොදාගත්තා නම් අපිට මීටත් වඩා තව පොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි දැන් ආණ්ඩුවේ මෙච්චර කැක්කුමක් වුවමනාවක් තිබෙනවා නම් බදු ගෙවන ජනතාවගේ ඒ බදු මුදල්ලි කොටසක් වියදම් කරලා ඒ ජනතාව වෙනුවෙන් සපයන සේවාවට බිලක් දෙන්නට ඒ බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වෙන අමාත්‍යංශයක් අමාත්‍යංශාගාරේ ලියන්න වෙයි එහෙමනම් කොච්චර ඒවට මාසෙකට කුලිය ගෙවනවද කියලා. එවනයිද අපිට පාර්ලිමේන්තු ඉඳන් යනකොට ඔය අමාත්‍යංශ ගොඩනැගිල්ල ගහලා තියෙනෝනේ මේ අමාත්‍යංශයට මාසෙක කුලිය රුපියල් ලක්ෂ 247යි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාසෙක කුලිය රුපියල් ලක්ෂ 110යි ප්‍රාදේශ සංවර්ධන අමාත්‍යංශ කුලිය මාසෙක රුපියල් ලක්ෂ 103යි මේ ආදී විදියට අමාත්‍යංශ බිල්ඩිමේ ගහන්න නම් කුලිය මෙච්චරයි කියලා. ඒවත් යන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. ඒ වගේම මේ මැති ඇමතිවරු ගමන් කරන ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ගමන් කරන ඔවුන්ගේ නෝනලා සහ දූදරුව ගමන් කරන රජයේ බදු මුදල් වලින් ගත්ත වාහනවලත් ගහන්න වෙනවා. මෙන්න මේ වාහනෙට ජනතාවගේ බදු මුදල් මෙච්චර ප්‍රමාණයක් ලක්ෂ 350 400ක් වියදම් කළා තියෙනවා කියලා. මොකද අපි දන්නවා සමහර අමාත්‍යංශවල නියෝජ්‍ය ඇමතිවරු පාවිච්චි කරනවට වඩා වටිනා වාහන තමයි අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් හරි පෞද්ගල ලේකම් හරි විදියට පත් කරලා ඉන්න ඇමති බිරිඳ පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ අර මේ ජනතාවගේ බදු මුදල් වියදම් කරන එක රජයේ විසින් ජනතාවට දනවන්නට ආණ්ඩුවේ මෙච්චර උවමනාවක් තිබෙනවා නම් ඒවත් ප්‍රදර්ශනය කරන්න ඕනේ. එවෙන්ද පටන් ගන්න ඕන. ඒ වගේම දැන් මේ සුරක්ෂා රක්ෂණය පිළිබඳවත් අපේ ප්‍රවාහන නියෝජ්‍යමත්තුමා කතා කරා. එතුමා කතා කරපු එක රටට වාර්තා වෙනකොට නම් ජනතාවට හිතෙන්නේ ඕනෑම රෝගයකට රෝහල් ගත වෙන ශිෂ්‍යයෙකුට දැන් ආණ්ඩුවෙන් ප්‍රතිකාරත් කළ අතරක් කියක් හරි දෙනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. අපි දන්නේ ඔය රක්ෂණය ආවරණය කිරීම සඳහා කොහෙන්ද ඒ රෝග 6-7 හොයාගත්තේ කියලා මොන නිර්දේශ මතද කියලා. සාමාන්‍යයෙන් ඉතාම කලාතුරකින් අපේ රටේ පාසල් දරුවෝ ගොදුරු වෙන රෝග ප්‍රමාණයක් වාර්තා කරලා ඒවට තමයි රක්ෂණය දෙන්නේ. නැත්තම් මේ සාමාන්‍ය මේ ඩෙන්ගු හැදි රෝහල් ගත වෙන එහෙම නැත්තම් මේ වෙන බඩේ අමාරුවක් හරි වෙන අසනීපයක් හැදිලා ශ්වසන ආබාධයක් හැදිලා රෝහල් ගත වෙන ආහාර මාර්ග පද්ධතියේ ආබාධයක් රෝහල් ගත වෙන දරුවන්ට මේ රක්ෂණාව ලැබෙන්නේ නැහැ. දැන් දෙමෝපිය බලාගෙන හිටියාට මෙන්න ආණ්ඩුව ෂෝක් එකට කීයේ කී හරි රෝහල් ගත වුණාද දෙනවා කියලා. එහෙම දෙන්නේ නැහැ. මේ දෙන්නේ සාමාන්‍යයෙන් පිලිස්සුම් තුවාලයක් ලැබුවත් 75% පිලිස්සුනොත් තමයි ඔය රක්ෂණාවරණ ලැබෙන්නේ. සමහන් මේ මීට කලිනුත් සෞඛ්‍ය අමාත්‍යංශ වෛශීෂ්‍යවලදී ප්‍රශ්න කරා මේකට අඩුතරමේ අපේ රටේ සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් උපදෙස් ගත්තද කියලා. එහෙම නැත්නම් මේ තිබෙන සංඛ්‍යාලයක වලින් ගත්තද අපේ දරුවෝ වැඩිම ප්‍රමාණයක් රෝහල් ගත වෙන්නේ මොන කාරණා මතද කියලා. ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක අපිට දන්නවා ඇව්වා ඔවුන් සාකච්ඡා ඉල්ලුවා මේ ගැන ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කිසිදු අවධානයක් ආණ්ඩු යොමු කරේ නැහැ කියලා. ඒ නිසා ඔය කියන තරම් ඔය සුරක්ෂා එකත් එච්චර සුන්දර නැහැ. ඒ වගේම මම කියන්නට කැමතියි දැන් අපි මේ වසරක් ගාන දැන් මේක ගත්තොත් තෙල් සූත්‍රය වගේ බස්ගාස් වැඩි කරන්න වගේ ගෑස් මිල වැඩි කරන්නට වගේ ඖෂධ මිලත් වැඩි කරන්න මේ පාර්ලිමේන්තුවේ විවාද කරනවා. ඖෂධ සමාගම් විසින් තමන්ගේ හිතුව මතේ මේවා ඉහළ දමනවාට වඩා අඩුතරමේ ඖෂධ 48කවත් මිල පාලනය කරලා ඒක වැඩි කරනකොට හරි මේ පාර්ලිමේන්තුවේ විවාදයක් ගැනීම හොඳයි. හැබැයි මේ ඖෂධ නියාමන අධිකාරිය මේ ඖෂධ 48 තෝරගත්තට පස්සේ තෝරා ගැනීම ගැන අපේ ඇගීමක් තිබෙනවා. ඇත්තටම ඒක නිකන් හුදු ඔහෙ අහම්බිය වශයෙන් තෝරගෙන නැහැ. ලෝකයේ පිළිගන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් මත ඒ ඖෂධය කොතරම් ප්‍රමාණයකට පාවිච්චි කරනවාද කියන නිර්ණායකයේ මත තමයි මේ සූත්‍රය ගොඩනගලා තිබෙන්නේ. ඒතර මේක වසරෙන් වසර 105කින් වැඩි කිරීම වෙනුවට ඒ වැඩි කිරීම වෙනුවට අපිට ඇයි බැරි මීට වඩා අඩු මට්ටමක අපි පිළිගන්නවා ඖෂධ සමාගම්වල යම් කිසි ආකාරයක ඔවුන්ගේ පිරිවැය වැඩි වෙනවා කියන එක. නමුත් මේ 105 කියන නිශ්චිත අගය වෙනුවට ඊට අඩුවෙන් අපිට සාකච්ඡා කරන්න අවස්ථාවක් තබා ගන්න නැද්දයි කියන ප්‍රශ්න මම අහන්න කැමතියි. ඒ විතරකුත් නෙමෙයි දැන් තමුන්නාසල 105ක් මිල වැඩි කරන්නට මෙහෙම යෝජනා ගේනකොට මේ අත්‍යවශ්‍ය ඖෂධ 48 අපිට තවත් වැඩි කරන අවස්ථාවක් අපි සාකච්ඡා කරගන්න ඇත්තේ ඇයි? තවත් අපිට තිබෙනවා ජනතාව විශාල වශයෙන් පාවිච්චි කරන මීට වඩා මේ ප්‍රමාණයට අත්‍යවශ්‍ය නොවුනත් තවත් ඖෂධ ප්‍රමාණයක් තිබෙනවා අපිට මේ ලයිස්තුවේ අතුලත් කරගන්න පුළුවන් නම් අඩුම ගානේ අවුරුද්දකට තවත් ඖෂධ 12ක් 15ක් හරි ඒ සහනය ජනතාවට ලැබෙනවා. මේ පිළිබඳව මේ සාකච්ඡාවක් විශ්වාසන සඳහන් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් මම ආගෙන සෞඛ්‍ය අමාත්‍යතුමා කියනවා අලුතෙන් ඖෂධ නිෂ්පාදනය සඳහා යම් යම් ආයෝජන කැඳවා ගන්නවා කියලා. ඒ වගේ මේ අතරම අපේ රටේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අපේ රෝහල් පද්ධතියට අපේ අමුද්‍රව්‍ය යොදාගෙන අත්වසු නිෂ්පාදනය කරන ගෝස් නිෂ්පාදනය කරන කර්මාන්ත පද්ධතියක් අපේ රටේ තියෙනවා. හැබැයි දැන් අලුතෙන් තමුන්නාසල ආයෝජන කැඳවා ගන්න යන වෙලාවේ ඒ විදේශීය ආයෝජකයන්ට දෙන සහනය අපේ දේශීය නිෂ්පාදකයන් ලබා දෙන්නේ නැහැ. දැන් අපි මේ විශාල වශයෙන් ආයෝජන සහන ලබා දීලා බදු සහන ලබා දීලා ඉඩම් දීලා සමාඩ ඔය අක්කරේ රුපියල් 150ට දීලා ගෙන ගන්නේ එක්ක ඉන්දියාවේ නැත්නම් බංග්ලාදේශේ වගේ මේ අපේ කලාපෙම රටවල සෞඛ්‍ය තත්ත්වය එතරම් ගුණාත්මකව සංවර්ධනය නොවිච්ච ඒවා නිෂ්පාදන සම්බන්ධෙනුත් බරපතල ප්‍රශ්න තිබෙන මොකද ඔවුන් ආසියානු කලාපේ නිෂ්පාදනය කරන්නේ එක් වර්ගයක් එක් කාණ්ඩයක් ඔවුන් යුරෝපේ නිෂ්පාදනය කරන්නේ උනත් කාණ්ඩයක්. ඒතර එවැනි සමාගම් වලට තමයි පහුගිය කාලේ සමහර සමාගම් බොහෝ ආකාරයේ බ්ලැක් ලිස්ට් වුණා. එහෙම තිබෙද්දී ඒවට තමයි වැඩි අවධානය යොමු කළ තිබෙන්නේ. ඒ වෙනුවට පහුගිය කාලයක් පුරා අපේ සේවකයන්ට රැකියාව ලබා දෙමින් අපේ ජනතාවට ඒ වගේම රටේ යම්කිසි ආකාරයක සමහර විදේශීය වෙනිකුත් උත්පාදනය කරපු දේශීය නිෂ්පාදකයින්ට මීට වඩා සහනයක් දිය යුතුයි කියන යෝජනාව මම කරනවා. ඒ වගේම දැන් මේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේදී මේ ඖෂධ මිල ඖෂධ ගුණාත්මකභාවය ඒ සියලු කාරණා තිබෙනකොටම සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. අපි පහුගිය කාලයක් පුරා මේ පාර්ලිමේන්තුවේ කවර විවාදයක් ගත්තා සෞඛ්‍ය හෝ සුසස් අධ්‍යාපනය ගැන ඒක ඇඳිලා තිබුණේ සයිටම් ප්‍රශ්නයත් එක්ක. තවමත් ඒ ප්‍රශ්නෙට සාධාරණ සහ සාර්ථක විසඳුමක් ලබා දෙන ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. පහුගිය අගෝස්තු මාසේ සයිටම් රෝහල රජයට පවර ගත්ත කියලා ජනාධිපතිතුමත් ගිහිල්ලා සෞඛ්‍ය අමාත්‍යතුමත් ගිහිල්ලා සුසස් අධ්‍යාපන අමාත්‍යතුමත් ගිහිල්ලා ලොකු උත්සවයක් තිබිලා ඒ පරිශ්‍රයේ ට්‍රයිපාර්ශ්ව ගිවිසුමක් අත්සන් කරලා ඔන්න දැන් රෝහල රජයට පවරා ගත්තා. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ රෝහල දියුණු කරලා ආසියාවේ හොඳම රෝහල බවට පත් කරන්න පුළුවන් කියලා තමයි මේ වෙලාවේ පාරම්භයයි. මම කැමති සෞඛ්‍ය අමාත්‍යතුමා හිටියනම් ඒක අහගන්න කෝයේ අත්සන් කරපු දැන් ගිවිසුම කියලා. මම දන්නවා රජයේ වෛද්‍යල දරංගේ සංගමයේ ඔය ගිවිසුම ඉල්ලුවා තොරතුරු දැනගැනීමේ මේ පනත යටතේ. එතකොට සෞඛ්‍ය අමාත්‍යංශය කිව්වේ එහෙම ගිවිසුමක් නැහැ. එකඟතා ලියවිල්ලක් පමණයි තියෙන්නේ කියලා. ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට්. නමුත් අපට මාධ්‍යමගින් වාර්තා වුණේ පාර්ශ්වයන් තුන ගිවිසුමක් අත්සන් කරා. අත්සන් කරලා මේක දැන් රජයට පවරගත්තා. පවරගත්තා විතරක් නෙමෙයි එතෙන් සිට සෞඛ්‍ය අමාත්‍යංශය මම දන්න හැටියට වසරකට මාසකට රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් මේ මාළඹේ මේ සයිටම් රෝහලේ කාර්ය මණ්ඩලයට පඩනඩි ගෙවන්නත් ඒ සෞඛ්‍ය පහසුකම් වෙනුනොත් වියදම් කරා. සමහර කාලවල අපිට අපේ රජයේ රෝහල් වලට ඖෂධ සපයපු සමහර ශල්‍ය උපකරණ සපයපු ඔය අත්වසුම් ග්ලව්ස් සපයපු නිෂ්පාදකයන්ට අදාළ කරන මුදල් ගෙවීම මාස ගණන් පෝලිමේ තබාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සයිටම් රෝහල වෙනුවෙන් මිලියන 300ක ආසන් ප්‍රමාණයක් මාසිකව දැන් මාස 8ක් 30 ගෙව්වා. හැබැයි දැන් මේ රජයට පවරා ගත්තා කියන රෝහල මෙන්න එකපාරට පුවත්පත් දැන්වීමක් දානවා ඒ රෝහල් විකුණන ලෑස්ති කියලා. ඒතර ගරු මූලාසන මන්ත්‍රීතුමනි රජයට අයිති දේපලක් රජය විසින් නඩත්තු කරන දේපලක් ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන සේවකෙනින් රජයේ ආයතනයක් කියලා ආණ්ඩුව කියන තැන එහෙම පෞද්ගලික අංශයේ ඒ පාලන අධිකාරියට කළමනාකාරීත්වයට කවුරු හිටියානම් ඔවුන්ට පුළුවන්ද එහෙම පුවත්පත් දැන්වීම දාලා කියන්නේ දැන් අපි මේක උනන් ලෑස්ති කියලා. මං ඊයේත් මේක ඇහුවා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පාර්ශ්ව කිසි කෙනෙක් උත්තර දුන්නේ නැහැ. මං කැමති සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ මේකට සම්බන්ධ අදාළ කවුරු හරි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හරි දැන් අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍ය නොවෙත් කිරියල් අමාත්‍යතුමා හරි මේකට විශාල වශයෙන් කරගහපු කෙනෙක් මේ ඇවිල්ලා මේකට උත්තර දෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ වාර්තා කරපු පෞගේ අගෝස්තු මාසයේදී ඒ රජයට පවරා ගත්තායි කියන රෝහල කොහොමද දැන් නෙවෙල් ප්‍රනාන්දු මහත්මයා පුවත්පත් දැන්වීම දාලා කියන්නේ දැන් විකුණන ලෑස්තියි කියලා. මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන නරන ගරු මූලාසන මන්ත්‍රීතුමනි එහෙම දැන්වීමක් දැමීම සම්බන්ධයෙන් අපි නෙවෙල් ප්‍රනාන්දු මහත්මයා හරිනම් රාජ්‍ය ගිනුකාරක සභාවකට දාලා ප්‍රශ්න කරන්න ඕනේ කොහොමද එහෙම කරන්නේ කියලා. ඒ වගේම තමයි දැන් මම දිගින් දිගටම ප්‍රශ්න කරා මේ සෞඛ්‍ය ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැනුම කුසලතාවය සහ විශේෂඥභාවයත් අතිශය වැදගත්. ඒක නිකන් ඔයේ ඕන කෙනෙක් දොස්තර කෙනෙක් වෙන කැමති කෙනෙක් හෙදියක් වෙන කැමති කෙනෙක් වෙන ඕනෑම සෞඛ්‍ය වෘත්තිකයක් වෙන කැමති කෙනෙක් ඒ කැමැත්ත තිබූ පලියර මේ ශේෂ්ත්‍රයට ගෙනහැල්ලා ජනතාවට සෞඛ්‍ය පහසුකම් සපයන වෛද්‍ය ප්‍රතිකාර කරන්න දෙන්න බෑ. ඒ නිසා තමයි පහුගිය කාලයක් තිස්සේ අපි විශාල අරගලයක් කරේ මේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැකගන්නට. ආණ්ඩුව ඒ වෙලාවෙ බොහොම උද්දච්ච ලීලාවෙන් හිටියා. තමන්ට මොනවා වුණත් සයිට මුදල් රැක ගැනීම තමයි ඒගොල්ලන්ගේ පරමාර්ථය කියලා. සමම් ඒක නිසා තමයි පහුගිය දවස් මේ ප්‍රශ්නාවලියක් පාර්ලිමේන්තුවේ යොමු කළා තියෙනවා. දැන් ආණ්ඩුව කියනවා ඔවුන් මේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන විවෘත කරන්නේ අපේ රටේ උසස් පෙළ විභාගයේ ලකුණක් දෙකක් අහිමි වෙන. ඒ තුනත් අරගෙන වෛද්‍ය පීඨයට යන්න බැරි වෙන. ඉසෙඩ්ඩගේ දශමයක් දෙකක් අහිමි වෙන. ඒ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් පිළිබඳව හෘදයාංගමව නැගෙන දුක වේදනාව නිසා තමයි අපි මේ ආණ්ඩුවේ බෙල්ල තියලා හරි මේනි සයිට මගේ ආයතන පවත්වගෙන යන්නේ කියලා. හැබැයි දැන් මම අහනකොට අවුරුද්දෙන් අවුරුද්ද මේ උසස් පෙළ ප්‍රතිඵල 2015 ගත්තොත් 2015 උසස් පෙළ ප්‍රතිඵල අනුව කොළඹින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය පීඨයකට රජයේ වෛද්‍ය පීඨය ඇතුළත් වෙලා තිබෙන ආම සුසුකම් බවට පත් වෙලා තිබෙන්නේ A2B1යි. ගම්පා දිස්ත්‍රික්කයේ A1B2යි. කළුතර දිස්ත්‍රික්කයේ A2B1යි. ඊළඟට ගත්තොත් කෑගල දිස්ත්‍රික්කයේ A1B2යි. රත්නපුර දිස්ත්‍රික්කයේ A1B2යි. අද මං උදේ අහපු බදුල්ල දිස්ත්‍රික්කයේ A1B2යි. මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ B3යි. තව ඉස්සරහට උතුරුමැද දිස්ත්‍රික්කවල ප්‍රතිඵල එන නියමිතයි. දැන් මේ ප්‍රතිඵලෙ පෙන්නුම් කරනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි අපේ රටේ මේ දක්ෂ දරුවෝ ජීව විද්‍යාංශයේ අවම සූසුකම් බවට පත් වෙලා තිබෙන මේ බොහෝ දිස්ත්‍රික්කවල වෛද්‍ය පීඨ ඇතුළත් වීම A1 B2 එහෙම නැත්නම් මොනරාගලදේශ එක්ක තමයි දැන් මේ B3ක් කියලා වාර්තා වෙලා තිබෙන්නේ. එහෙම තිබෙද්දී තමයි එහෙම ප්‍රතිපල වාර්තා වෙද්දී Tamanට මේ අස්පනා පිට පෙන්වන්න පුළුවන් සත්‍ය කරුණු තිබියදී තමයි ආණ්ඩුව මේ අඳෝනා ගහන්නේ. ලකුණක් දෙකක් මදිවන ශිෂ්‍යෙන් ඇතුළත් වීම සඳහා තමයි මේ වෛද්‍ය පිට පෞද්ගලිකව ආරම්භ කරන්නේ. හැබැයි ඒකේ අවම සුසුකම් බවට පත් කළා තිබෙන්නේ කියද S3යි. අඩු ගානේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2011 සම්මත කරගත්ත C2S එකවත් නෙමෙයි. ඒ C2S එකත් පැත්තක තියලා ඔවුන් හදනවා S3 අවම සුසුකම් හැටියට යෝජනා කරලා මුදල් තිබෙනවා නම් මේ වෛද්‍ය අධ්‍යාපන ඇතුළත් කරගන්නට. ඉතින් මේ හදන්නේ මේ රටේ තිබෙන රාජ්‍ය අධ්‍යාපනයත් කඩාකප්පල් කරලා විකුණලා දාලා මුදල් ඇති ඇති හැයට පමණක් වෛද්‍ය අධ්‍යාපනය විවෘත කිරීම නේද කියන එක මම අහන්න කැමතියි. මොකද මේකෙන් පෙන්නුම් කරන්නේ අඩු තරමේ මේක සාධාරණයි B3ක් ගන්න. B3 තම සුසුකම් කරන්න. ග්‍රේරෝ ඇමතුමා කෝ එක දිස්ත්‍රික්ක වෙනස් වෙනවා කියලා SP සාරක ඇමතුමා කිව්වට පස්සේ එහෙමනම් කරන්න තිබෙන්නේ මේක දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කය වසරින් වසර වෙනස් වෙන ආකාරයට, ඒ කියන්නේ ඒ දිස්ත්‍රික්කෙන් ඒ වසරේ ඇතුළත් වෙච්ච අවම සූසුකම සලකා බලලා වසරෙන් වසර ඒක තීන්දු කළ යුතු තිබෙනවා, නිර්දේශ කළ යුතු තිබෙනවා. එහෙම නැතුව නිකන් ඔය අර යුද්ධ කාලේ කිල් නොච්චියේ ඈත ගම්මානයක බෝම්බ වැටෙනකොට විදුලි බලය නැති අවස්ථාවේ අමාරුවෙන් පාඩම් කරලා වෛද්‍ය පීඩේ ඇතුළත් වෙච්ච දරුවෙක්ගේ අධ්‍යාපන සුසුකම දඩමීමා කරගෙන මේ සියලු පහසුකම් තියෙන අයටත් එතනින් ඇතුළට යන්න මාර්ගයක් හදාගන්නව නම් ඒක එතරම් සාධාරණ නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරවන්න කැමතියි. ඒ වගේම තමයි දැන් මේ පෞගිය නොවැම්බර් මාසෙ විතර මේ සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේදී ආණ්ඩුව විවිධාකාර යෝජනා ඉදිරිපත් කරා. අවසානයේ මම දැක්කා ජනපත්තුමා කියන මේක කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරනවා කියලා. තවමත් ඒ සම්බන්ධයෙන් කරන්න ඕන ක්‍රියාමාර්ග නීතිමය ක්‍රියාමාර්ග අරගෙන නැහැ මම දන්න හැටියට. ඒ වගේම එතන රෝහලත් තාම විවෘත කළත් නැහැ. එහි ඉගෙන ගන්න ශිෂ්‍යයින්ටවත් ඒ රෝහල ප්‍රමාණවත්ුත් නැහැ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ රටේ රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල දරුවන්ගේ අධ්‍යාපනය අවතවත්ව කඩාපාල් කරන්න නැතුව වගේම අර සයිටම් එකේ රැවටීමට ලක් වෙච්ච ශිෂ්‍යයින්ට සාධාරණයක් වෙන විදිහට මේ කඩිනමෙන් විසඳයි කියලා. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි දැන් ඇමතුමා කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශය කරන හොඳ වැඩ පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා වෙන්නේ නැහැ කියලා. ඇත්තටම අපේ රටේ සාක්ෂරතාවයට සාපේක්ෂව ඔබතුමා දන්නවා ඇති ජනතාව විටින් විට විවිධාකාරයේ මිත්‍යාවන්ට ගොදුරු වෙනවා සහ ගොදුරු කරනවා. මීට මාසයකට කලින් වඳපෙත්තක් සම්බන්ධයෙන් මහා ආන්දෝලනයක් ඇති වුණා. වඳපෙත්තට කලින් වඳ ස්ප්‍රේ ගැන රටේ ලොකු භීතිකාවක් හදලා තිබුණා. හැබැයි මම දැක්කේ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වඳපෙත්ත නිසා ජාතිවාදී ගැටුමක් ඇවිල්ලා ගෙවල් ගිනි තියාගෙන මහා ගැටුමක් ඇති වෙනකන් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙලා අඩු ගන්න නිවේදනයක් අත්කුත් කරනවා. පස්සේ හරි කරපේක හොඳයි. හැබැයි ඔය ඇඳුම් වලට ස්ප්‍රේ ගහනවා අර ගහනවා මේ ගහනවා කියන වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වකීමක් තිබුණා එය නිවැරදි කරන්නට, ඒ සම්බන්ධයෙන් හොයා බලන්නට. ඒ වගේම මීට කාලයකට කලින් අර කුරුණෑගල පැත්තේ දරුවෙක් ඒඩ්ස් රෝගේ වැළඳිලායි කියලා ඒ දරුවා පිටමං කරද්දි අධ්‍යාපන ඇමතිවරයාත් ඒ සුළඟෙන් බෝ වෙනවායි කියලා පිළි අරගෙන කටයුතු කරද්දි ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ මැදිහත් වුණේ නැහැ හරියට. සා මේ සෞඛ්‍ය අමාත්‍යංශ වකීමක් තිබෙන ඖෂධ ගැන සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, ඖෂධ මිල අඩු කරාට පස්සේ ඒ ඖෂධ මිල අඩු කිරීම සම්බන්ධයෙන් එන ජනප්‍රියතාවය ගන්නට මාධ්‍ය දැන්වීම පළ කරනවට වඩා වැඩි බරකින් සහ අවධානයකින් ජනතාවගේ මෙවැනි මිත්‍යා දෘෂ්ටීන් පරාජය කරන්න සෞඛ්‍ය විද්‍යාත්මක පැත්තෙන් එන දේවල් ඒව පරාජය කරන්නට ආණ්ඩුවක් මැදිහත් විය යුතුයි. ඒවා ඉතින් ගොඩ ගැහිලා ආවට පස්සේ අර වගේ ප්‍රතිපල මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය කියන්නේ ජනතාවගේ ගුණාත්මක සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා පුද්ගලයා කේන්ද්‍ර කරගත්ත සිතීමක් දක්වා ඒ ප්‍රතිපත්තිය සකස් විය යුතු කියලා මම යෝජනා කරනවා. මොකද අද බැලුවට පස්සේ බොහෝ රෝහල්වල තවමත් අපට බැරිලා තිබෙනවා මේ රෝගියා කේන්ද්‍ර කරගත්ත පුද්ගලයා කේන්ද්‍ර කරගත්ත සෞඛ්‍ය පහසුකම් සපයනවා එක පැත්තක තියලා තාමත් අපි සමහර වෘත්තීන් අතර ඝට්ටනවලට මැදිහත් වෙනවා. කවුරු හරි රෝහලකට ගියාට පස්සේ බොහෝ රෝහල්වල තිබෙනවා තාම ECG එක ගන්න කවුද කියන කඹැදිල්ලක් තියෙනවා. ඒක ECG ටෙක්නීෂියන් ගන්න ඕනද? හෙදිය ගන්න ඕනද? එහෙම නැත්නම් කවුරුත් නැත්නම් වෛද්‍යවරයෙක් හරි ගිහලා ඊට්සික් ගහලා ගන්න ඕනද කියලා ඔවැනි ආකාරයේ ප්‍රශ්නත් පැන්නගෙන ඒක පීඩාවට පත් වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි රෝගියා, පුද්ගලයා, පුරවැසියා, මේ බදු ගෙවන පුරවැසියා. එසා මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඒ ශ්‍රේණිය අතර තිබෙන පුංචි පුංචි ඝට්ටන වළක්වලා ඒ අයගේ අවධානය මේ රෝගය පුරවැසියා සුවපත් කිරීම වෙනුවෙන් යෙදවිය යුතුයි කියන යෝජනාවක් කරමින් මම නතර වෙන බොහොම සතුතියි.
බොහොම සතුතියි ගරු සිසිර ජයකොඩි.
මුලාසනේ නියෝජකාරක සභාපතිතුමනි, අද දවසේ ඉතාම වැදගත් යෝජනාවක් පිළිබඳව කරුණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම පිළිබඳ අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම ජාතික ඖෂධ නීතිගත අධිකාරී පන්තියර්ථයේ නියෝග කීපයක් ඉදිරිපත් කරන මේ වෙලාවේ අපේ රටේ සෞඛ්‍යාංශයට සම්බන්ධ ප්‍රධාන කරුණු කීපයක් මේ ගෞරව සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. අපි දන්නවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ අපි ගරු ඇමතුමා, එහෙම නැත්නම් මේ ගරු සභාව නියෝජනය කර මන්ත්‍රීවරු තමුගේ සාකච්ඡාවේදී හැමදෙම කියන්නේ මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය ගැන. මහාචාර්ය සේනක බිබිලේ මැතුමා උත්සාහ කළේ බහුජාතික සමාගම් වලින් ඖෂධ මාපියාවෙන් අපේ රටවල් බේරා ගැනීම සඳහා අරගලයක්. අද ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ අපේ රටේ දේශීය ඖෂධ නිෂ්පාදනය විනාශ වී යාම. ගරු සෞඛ්‍ය ඇමතුමාගේ නායකත්වයේ යටතේ පවතින අමාත්‍යාංශය ඉන්දියානු මැදිහත්වයේ මත ඉන්දියානු බහුජාතික සමාගම් වලින් ඖෂධ ගෙන්නන ව්‍යාපාරයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. අපේ රටේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පැවතුණා. මේ රටට අවශ්‍ය දේශීය බෙහෙත් බොහොමයක් එහි නිෂ්පාදනය වුණා. අද වන විට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඇන හිටලා තියෙන්නේ, වහල දාලා තියෙන්නේ, නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ. ඒ වුණාට සේනක බිබිලේ ප්‍රතිපත්තිය ගැන කතාව. සේනක බිබිලේ ප්‍රතිපත්තිය ගැන තමයි කතාව. ඇමතුමාගේ ඥාති මිත්‍රාදීන් එක්ක එකතු වෙලා මම මේකට සභාවේ කියලා තියෙන සාධක ඇතිව ටිල් කියලා සමාගමක් ආරම්භ කරලා රටේ ඖෂධ නිෂ්පාදනය නවත්තලා දාලා ඉන්දියානු සමාගමක් කරා බෙහෙත් ද්‍රව්‍ය ගෙන්නනවා. අපි දන්නවා ඉන්දියානු බෙහෙත් ද්‍රව්‍යවල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න තිබුණට මිල අඩුවීමක් තියෙනවා. ඒ නිසා ඇමතුමාට හරි සතුටුයි මේ නියෝගය යටතේ මිල අඩු කරන්න පුළුවන් ඖෂධ වර්ග රාශියක. හැබැයි මේ බෙහෙත් වර්ගවල ගුණාත්මක භාවය පිළිබඳව කවුද සහතික කරන්නේ? ඒ නිසා මම නැවතත් කියනවා මේ ඖෂධ මිල අඩු කරලා තියෙනවා ඇත්ත. මිල අඩු, ලෙඩ වැඩි. මිල අඩු, ලෙඩ වැඩි ප්‍රතිපත්තිය තමයි ඇමතුම අනුගමනය කරලා තියෙන්නේ. රටේ ඖෂධ නිෂ්පාදනය දේශීය කර්මාන්ත ඒ විදේශ ආයෝජනත් එක්ක සම්බන්ධ වෙලා මේ රටවල්වල ක්‍රියාත්මක වෙච්ච නිෂ්පාදන සියල්ල කඩාවට්ටල ඉවරයි. එසෑමතුමා ඍජුවම බිලියන ගණනක ඖෂධ වර්ෂයකට ඉන්දියාවේ සමාගම් වලින් ගෙන්නනවා. ඉන්දියාවෙන් ගෙන්නනවා. එනිසා මේ රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්දියානුකරණය කරලා තියෙන්නේ බෙහෙත් ද්‍රව්‍ය විතරක් නෙමෙයි. රෝහල්වල සියලුම කටයුතු අද ඉන්දියානු සමාගම් වලට පවරන්න යනවා. පසුගිය සතිය අපි දැක්කා අපේ රටේ රෝහල්වල ඇඳ ඇතිරිලි ටික රිදි ටික හෝදන එකත් ඉන්දියානු සමාගමට පවරන්න යනවා. මෙන්න මහලොකු සේනක බිබිලේ ප්‍රතිපත්තිය කතා කරන්නේ. රෙද්ද හෝදන්නත් ඉන්දියාවට කියනවා. ඉන්දියානු සමාගමකට පවරනවා. මොකද මේ රටේ ලැජ්ජ වෙන්න ඕනේ මේ ප්‍රතිපත්ති පිළිබඳව. මොකද මේ දේශීය ප්‍රතිපත්තියද මේ අනුගමනය කරන්නේ. ඉන්දියානුකරණය සඳහා වූ ප්‍රතිපත්තියක් තමයි මේ අනුගමනය කරන්නේ. ඒ නිසා ඇමතුමා අවංකවද වංකවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි සිද්ධ වෙන්නේ එතුමා නියෝජනය කරන එතුමා දැනුවත් මං චෝදනා කරනවා ටිල් කියන සමාගම හෙල්ත් සාධක සහිතව ටිල් කියන සමාගමත් එක්ක එකතු වෙලා මේ රටේ ඖෂධ නිෂ්පාදනය නවත්තලා ඉන්දියාවෙන් ඖෂධ ගෙන්නීමේ වැඩපිළිවෙල ඇමතුමා ක්‍රියාත්මක වෙන බව ඉතා ඕන කමින් කියනවා. ඇමතුමා ඒ නිසා මම නැවත කියනවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වහලා දාලා ඇමතුමා ඒ නිසා මම කියන්නේ ඒස ඉන්දියාවෙන් ගෙන්නන ව්‍යාපාරය තමයි කරන්නේ. මිල අඩු කරන එක හොඳයක්, මිල අඩු කරන එක හොඳයක්. ඉන්දියාවෙන් හරි වෙන රටකින් හරි කමන්නේ. හැබැයි සහතිකයක් දෙන්න ඕනේ, සහතිකයක් දෙන්න ඕනේ, ගුණාත්මක භාවයේ පිළිබඳ සහතිකයක් දෙන්න ඕනේ. ඒ සහතිකය දෙනවද කියන කාරණය පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. එනිසා රටේ දේශීය ඖෂධ නිෂ්පාදනය පිළිබඳව දෙයියන්ගේ පිහිටයි කියලා විතරයි කියන්න වෙන්නේ. එනිසා දේශීය ඖෂධ නිෂ්පාදනයක් මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නැති කරලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා ඩොලර් එක දවසින් දවස වැඩි වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ රුපියල් 131ක් ගෙව ඩොලර් එකට අද 157 දක්වා වැඩි වෙලා තියෙනවා. සෞඛ්‍ය ශේත්‍රයට අදාළ සියලුම දේවල් පිටරටින් ආනයනය කරන්නේ නම් මේ සියලු දේවල් වල මිල ඩොලරයට සාපේක්ෂව වැඩි විය යුතුයි. ඒකෙන් පිටපණින්ට කාටක්වත් බෑ. ඇමතුමා සහනාධාර දෙනවා වෙන්න පුළුවන්. හැබැයි රටේ ජාතික ආර්ථිකයට විදේශ විනිමය ඒ හා සමාන පරිමාණයකින් බැහැර වීමක් රටින් වෙනවා. ඒ නිසා ඩොලර් එක වැඩි වෙන රටක දවසින් දවස වැඩි වෙන රටක රටේ දේශීය සෞඛ්‍ය නිෂ්පාදනයත් රෝගියාටත් එන්න එන්නම බර වැඩි වීම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ රටේ සයිටම් ආයතනය පිළිබඳව විශාල සාකච්ඡාවක් ශිෂ්‍ය අරගලයක් ශිෂ්‍යයින්ගේ අදහස් දැක්කින් රාශියක් තිබ්බා. අපි දැක්කා සයිටම් විරෝධී ජන අරගලයක් වෛද්‍ය ශිෂ්‍යෝ වෛද්‍ය ශිෂ්‍ය රාජ්‍ය වෛද්‍ය නිලධාරීන් සංගමය ඒ දරුවන්ගේ දෙමව්පියන් එකතු වෙලා අඛණ්ඩ මාරාන්තික උපවාසයක්. ඒ මාරාන්තික උපවාසය නැවතුණා. රජයේ ලබා දුන්න නිශ්චිත පොරොන්දු මත. හැබැයි තවම මේ ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නවලට විසඳුම ලබා දීලා නැහැ. මෙවැනි විට මම අතේ තියෙනවා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අපේ ඉදිරිපත් කළ තියෙන ලිපියක්. මම ඉතා ඕන කමින් එක වාක්‍යයක් කියවනවා. කර සභාපතිතුමනි, මේ වනිට සයිටම් ආයතනයේ දැන්ටින් ඉගෙන ගන්නා සිසුන්ට MBBS උපාධිය ලබා දී සයිටන් හොර උපාධි කඩේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට අදාළ යෝජනාවලියකට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ එළබෙන දින පාර්ලිමේන්තුව එළබෙන දින කිහිපයේ පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමේ වත්මන් ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් කරමින් සිටී. එසා ආණ්ඩුව නැවත නැවතත් ඒ ශිෂ්‍යයින්ව අන්දනවා, දෙමව්පියන්ව අන්දනවා, රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ නොමග යවනවා. තමුන්ගේ හිතුවක්කාරූ ක්‍රියාමාර්ගය ආණ්ඩුව දිගටම අනුගමනය කරනවා. ඒ වෙනුවට ඒ ශිෂ්‍යයින්ව මර්ධනය කිරීම සඳහා වූ උත්සාහය තමයි තියෙන්නේ. මහපල අරමුදල පහුගිය කාල පරිච්ඡේදය තුළ වෛද්‍ය පීඨවල ඉගෙන ගන්න ශිෂ්‍යයින්ගේ මාස 7-8ක මහපොළ අරමුදල මහපොළ ශිෂ්‍යත්වය ලබා දීම නවත්තලා තිබ්බා. නමුත් අපි මේ ගරු සභාවේ පැහැදිලිව ඔප්පු කරලා පෙන්නුවා මහපොළ බාරකාර අරමුදලේ මිලියන 500කට වඩා හොරකම සිද්ධ වෙලා තියෙනවා. මහපොළ බාරේ ශිෂ්‍යයින්ගේ මහපොළ කපනවා.
ලක්කී ජයවර්ධන තුදච.
ගරු මන්ත්‍රීමා කතා කරන්න.
අවසරයි ගරු සභාපතිතුමනි, ශිෂ්‍යයින්ගේ මහපොළ කපනවා. හැබැයි මහපොළ බාර අරමුදලට හානි කරමින් තියෙනවා. කාටද කියන්නේ? එස ආණ්ඩුව හිතුවක්කාර විදියේ ගමන් කිරීමක් කරනවා. මේ සයිටම් ආයතනය විකිණීම සඳහා කරුණාලින් දේශිස මන්ත්‍රීතුමා පෙන්නා දුන්නා. නෙවිල් පනාන්දු මහත්මා දැන්නීම් පල කරනවා. හැබැ අද ගරු ඇමත්තුමත් ප්‍රකාශ කරලා තිබ්බා, රජයත් ප්‍රකාශ කරනවා එහෙම විකුණන්නේ නැහැ කියලා. කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? එනිසා රජය කිසිම ප්‍රශ්නයක් මේ රටේ ජනයාගේ විසඳන්නේ නැති ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පරිවර්තනය වෙලා තියෙන්නේ. එනිසා අපි දන්නවා සෞඛ්‍ය ශේත්‍රයේ ඖෂධ වර්ග රෝග නිවාරණය සඳහා වැඩපිළිවෙළක් පමණයි. හැබැයි රෝග ඇතිවීමේ නිදානය පිළිබඳව අපි මීට වඩා රටක් විදියට මැදිහත් වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපේ රටේ බෝ නොවන රෝග රටක් විදියට අපි අපේ රටේ මෙතෙක් කල් පැවති නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියේ නිසාම ඊට සම්බන්ධ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ දෙක එක්තැන් වූ නිසාම අපේ වෛද්‍යවරුන්ගේ කැපකිරීම, රජයන් විසින් සෞඛ්‍ය ශේත්‍රයේ දෙන ලද සහනාධාර, නිදහස් සෞඛ්‍ය සේවය, ඒ නිසා අපි බෝවන රෝග පාලනය කිරීමේ සුවිශේෂ රටක් බවට අපේ රට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක අපි ආඩම්බරයෙන් කියන්නේ. රටක් විදිහට අපි විශාල ජයග්‍රහණයක් ලබලා තියෙනවා. බෝවන රෝග අවම මට්ටමකින් පවත්ව ගන්න අපේ සෞඛ්‍ය සේවයට දීර්ඝ කාලයක් ලැබිලා තියෙනවා ඒ හැකියාව. හැබැයි ඊට යාබදවම අපි දන්නවා බෝවන රෝගවල බරපතල ගැටලු සහගත තත්ත්වයක් අපේ රටේ පත් වෙලා තියෙන්නේ. වග්ගඩ රෝග, හෘද රෝග, අධික රුධිර පීඩනය, රුධිරගත සීනි ප්‍රමාණය, ඒ නිසා ඇතිවන දියවැඩියාව, එනිසා රටක් විදියට අපේ ජීවන කලාවේ වෙනස්කමක් සිදු කිරීමේ ක්‍රියාවලියට සෞඛ්‍ය අමාත්‍යාංශ විදියට වඩ වඩාත් මැදිහත් වෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසාද බෝවන රෝග බවටම පිළිකාව, හෘද රෝග, අධික රුධිර පීඩනයේ දියවැඩියාව බෝවන රෝග බවටම අද පරිවර්තනය වෙලා තියෙන්නේ. එවැනි තත්ත්වයක රට පරිවර්තනය වෙලා තියෙනවා. එනිසා අපේ ජීවන ක්‍රියාවලිය, ආහාර ක්‍රියාවලිය වෙනස් කිරීමේ ආර්ථික සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වඩ වඩාත් හිතන්න ඕන යුගයක පසු වෙන්නේ. ඒත් අපේ රටේ සෞඛ්‍ය ශේත්‍රයෙන් ආරම්භ වෙලා මේ ආණ්ඩුවේ සියලු දෙනාගේම අදහස් ප්‍රකාශ කළොත් එහෙම, අදහස් ඇහුම්කන් දුන්නොත් එහෙම, ඒවෑ තියෙන්නේ වෛරය, පලිගැනීම, වදබන්ධනයක් ලක් කිරීම, හිරභාරයන්ට ගැනීම, මේව තමයි ඇහෙන්නේ. ඒ නිසා මේ රටේ ජනයාගේ මානසික සෞඛ්‍යය පිරිහෙනවා. මේ ශේෂ්ත්‍රවල ඉන්න ඇතැම් ප්‍රධානීන්ගේ කතා වුවහම මානසික සෞඛ්‍යය පිරිහෙනවා. ඒ නිසා හොඳ කරන්න බැරි ලෙඩවලින්, වෛරයෙන්, පලිගැනීමෙන්, ක්‍රෝධයෙන් පුපුරා යන ආවේගයන්ගෙන් අපේ සමාජය තෙත් වෙලා නම් අපේ රටේ කොහෙද හොඳ මානසික සෞඛ්‍යයක් පවතින්නේ? ඒ නිසා මේ රටම අද ලෙඩ වෙලා තියෙන්නේ, මේ රටම අද අසරණ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මීට වඩා වැඩි මැදිහත් වීම මේ සම්බන්ධයෙන් සිදු කළ යුතුයි කියන යෝජනා සිදු කරමින් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වීම මම නිහඬ වෙනවා.
ස්තුතියි. කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමා.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ පවත්වන විවාදයේදී ගොඩක් මන්ත්‍රීවරු කතා කළේ ඇත්තෙම මේ සෞඛ්‍ය ශේත්‍රයේ ඉදිරිපත් වෙලා තිබෙන යෝජනා සම්බන්ධයෙන්. මම බලාපොරොත්තු වෙනවා ගරු රිෂාඩ් බදුවිද්දීන් ඇමතිතුමා ඉදිරිපත් කරපු බුද්ධිමේ දේපළ සංශෝධන පනතට අදාළ මේ යෝජනා සම්බන්ධයෙන් අදහස් කීපයක් ඉදිරිපත් කළා. ඊට පස්සේ තවත් පොදු වැදගත්කමක් තියෙන කරුණු කීපයක් ගැන කෙටියෙන් අදහසක් ඉදිරිපත් කරන්න. අද ඉදිරිපත් කරලා තියෙන 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම් පතෙන් බලාපොරොත්තු වන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට ආවේණික භූගෝලීය දර්ශකවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යම් යම් පියවර ගන්න. මේ භූගෝලීය දර්ශක කියලා කියන්නේ ඇත්තෙම අපේ රටටම විශේෂ වූ අපිටම ලොකු සම්පතක් වෙලා තිබෙන යම් යම් අපේ තිබෙන භාණ්ඩ දේශීය වෙළඳාමේදී සහ විදේශීය වෙළඳාමේදී ඉතාමත්ම වැදගත් භාණ්ඩ හැටියට සන්නාම වෙලා තිබෙනවා. ඒවා අපිට නම් කරන්න පුළුවන් මේ සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් එක, සිලෝන් ටී කියන නාමය, ඊළඟට සිලෝන් පියෝටී කියන නාමය, ඊළඟට කුරුඳු වලට මෙහෙම තිබෙනවා, සිනමන් කියන සිලෝන් සිනමන් කියන බ්‍රෑන්ඩ් එක අපිට තිබෙනවා. දැන් ඇත්තෙම අපි ආඩම්බර වෙන්නේ අපේ විදේශ වෙළඳාමේදී විශේෂයෙන්ම අපි ආඩම්බර වෙන්නේ අපට තිබෙන මෙන්න මේ ජාතික සන්නාම නිසයි. මේ ජාතික සන්නාම ගැන අපි ලොකුවට කතා කරනවා. නමුත් ඇත්තෙම ගත්තොත් එහෙම අපිට මේ තිබෙන 11ක් වූ භූගෝලීය දර්ශක ගත්තත් ඒවා විශාල ප්‍රශ්න රාශියක් මතු වෙලා තිබෙනවා. දැන් ඊයේ මෙතන සුනිල් හඳුන්නේත් මන්ත්‍රීතුමා කතා කරමින් අපේ තේවලට මතු වෙලා තිබෙන ප්‍රශ්න ගැන බොහොම හොඳ විස්තරයක් කළා. තේ කර්මාන්සාලා ගණනාවක් ආශ්‍රිතව කරපු වැටලීම් දිහා බැලුවාන් පස්සේ ඒවා විශාල ප්‍රමාණයක් මේ කසලතේ ජාවාරමට එකතු වෙලා තිබෙනවා. ඉතින් අපි මේ සන්නාමයට මේ පිරිසිදු ලංකාතේ පියෝ සිලෝන් ටී නැත්නම් සිලෝන් ටී සන්නාමයට මොකද වෙලා තියෙන්නේ? අපිම කසල එකතු කරලා තිබෙනවා. ඉතින් ඒ තත්ත්වය ගත්තාන් පස්සේ මේක ජාතික වෝදුරබ් බවට පත් වෙලා තිබෙනවා. මේ ළඟ එන ලාභය බලලා රටේ විදේශ වෙළඳාම විනාශ කරන මට්ටමට යම්කිසි කෑදර පිරිසක් වැඩ කරගෙන යනවා. මේවා නිකම්ම හුදකලාව තේ ෆැක්ටරි ඇතුලේ ඇසුරුම් කරන තැන්වල විතරක් වෙන දෙයක් නෙවෙයි. විශාල මාෆියාවක් අර පෙරේද මං කිව්වා වගේ ලොකු වංක සහයෝගයකින් තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. එම නිසා අද අපේ තිබෙන සන්නාම ටික තිබෙන බ්‍රෑන්ඩ් එක ආරක්ෂා කරගන්නත් අපිට විශාල වශයෙන් දේශීය වශයෙන් විශාල අරගලයක් කරන්න වෙලා තිබෙනවා. එම නිසා අමාත්‍යංශය ඇත්තෙම අපි අවුරුදු 100 ගාණක් දැන් මේ ශ්‍රී ලංකා තේ සම්බන්ධයෙන් මේ සන්නාමය අත්පත් කරගෙන තිබෙනවා. නමුත් අපිට පේනවා මේ ජාවාරම් රංචුව මේ වැඩේ නවත්තන්නේ නැහැ කියන කසල තේ පිළිබඳ ප්‍රශ්නේ හැමදාමත් මතුවෙන ප්‍රශ්නයක් හැටියට මතුවලා තිබෙනවා. මේවා විශේෂයෙන්ම අපි මේ ප්‍රදේශයේ මේ පළාතේ වැවෙන පළාත් නියෝජනය කරන අය හැටියට මේ කර්මාන්තය කඩාගෙන වැටෙනවා නම් මිල මට්ටම අඩු වෙලා තියෙනවා. අපි බාල භාණ්ඩ ඉදිරිපත් කරලා මං හිතන්නේ අපිට ජනතාවගේ ජීවන ක්‍රමය පිළිබඳ ගැටලුවක් බවට පත් වෙලා තිබෙන නිසා මේ ඉදිරිපත් කරලා තිබෙන මේ භූගෝලීය දර්ශක ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළා තිබෙන මේ සංශෝධනය ඉතාමත්ම වැදගත් එකක් හැටියට අපි දකිනවා. නමුත් මෙතන ඉදිරිපත් වෙලා තිබෙන්නේ මේ සිලෝන් ටී, සිලෝන් සිනමන් වගේ බ්‍රෑන්ඩ් කීපයක් සම්බන්ධයෙන් පමණයි. තවත් අපිට අපේ රටේ එහෙම භූගෝලීය දර්ශක අත්පත් කරගන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදන ගොඩක් තිබෙනවා. ඒවෑන් එකක් තමයි මේ ගම්මිරිස්. දැන් ගම්මිරිස් මොළ වල මිල සැහැණ දුරට වැටුනේ ඇත්තෙම මොන ප්‍රශ්නයක් හින්දාද? ලෝකයේ ගම්මිරිස් වලට තියෙන ඉල්ලුම අඩු වෙලාද? කිසිම ආකාරයෙන් ඉල්ලුම අඩු වෙලා නැහැ. ගම්මිරිස් වල ඉල්ලුම එන්නෙන් වැඩි වෙනවා. ආහාරවලට, සුවඳ විලුන් යන ආදිය හදන්නට, එහෙම නැත්නම් බෙහෙත් වලට, මේ අංශ තුනම ලෝකේ වැඩි වෙනවා. ආහාර සංස්කෘතිය වේගවත් වෙන්න, ව්‍යාප්ත වෙන්න, වැඩි වෙන්න මේ කුළුබඩු වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. සුවඳ විලුම් වගේ දේවල් වලට ඉල්ලුම අඩු වෙනවනේ, වැඩි වෙනවා. ලෝකෙම හැමතැනම ලෙඩ ලෝකයක්නේ. එන්නෙන් හැමෝටම ලෙඩ. ඒතර බෙහෙත් අලුතෙන් හදනවා. එම නිසා මේ ගම්මිරිස් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒතර හොඳ ගම්මිරිස් වලට කොහොමත් ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි ආඩම්බර වෙනවා ලංකාවේ තමයි ලෝකයේ තියෙන හොඳම ගම්මිරිස් තියෙන්නේ කියලා. දැන් මේවා හොයාගෙන තමයි පෘතුගීසි ලන්දේසි මේ ලංකාවට ආවේ. ඉතින් අපි එකන ආඩම්බර වෙවි. නමුත් අපි ලොකු නිෂ්පාදනයක් අපි හදාගත්ත අපිට මේක අලෙවි කරගන්න බැරි වෙලා තිබෙනවා. අපි හොයාගෙන යනකොට කතා කරගෙන යනකොට මොකක්ද වෙන්නේ? මෙතන ජාවාරමක් වෙලා තිබෙනවා. ඇත්තෙම අර වියට්නාමය වගේ රටවල වලින් විශාල ගම්මිරිස් තොගයක් ආවට වඩා වෙලා තිබෙන්නේ මේවත් අර කසල ගම්මිරිස් බවට පත් කරගෙන යනවා. ලංකාවේ නාමයෙන්, ලංකාවේ හැදුවයි කියන නාමයෙන් country of origin සාතිකේ මූදමැදදිම ගාලිවර වෙලා ලංකාවේ ගම්මිරිස් හැටියට පිටරට පැටෙව්වා කියලා විශාල කතාබහක් පෞගේ කාලේ ඇති වුණා. අපි මේ කාරණේ මහා මග පැවති උද්ඝෝෂණවලත්, ඔය රක්වානේ කොළොන්න වගේ ප්‍රදේශවල, ඒ වගේම ආණ්ඩු පක්ෂ රැස්වීම වලත් මේ පාර්ලිමේන්තුවෙත් කතා කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේවා බාර දෙනවයි කියලා කිව්වා. අපි තාම දැක්කේ නැහැ ඒවා ප්‍රතිඵල මොනවද කියලා වෙලා. නමුත් එම නිසා ඒ ගම්රිස් වලටත් අද මේ භූගෝලීය දර්ශක සන්නාමයක් අත්පත් කරගන්න රටක් හැටියට අපි වැඩ කරන්න ඕනි කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඒක තමයි බ්‍රෑන්ඩ් සම්බන්ධයෙන් කියනවා මන්ත්‍රීතුමා.
කවුද? දැන් ඕක මේ ගෙනල්ලා මික්සර් කරනවානේ වියට්නාමෙන් ගෙනල්ලා. හොඳ නැති ඒවා ගෙනල්ලා අපි අපේ අත් එක්ක මික්සර් කරලා දෙන්නේ. ඉතින් වග කියන්න ඕනේ කවුද කියලා පොඩ්ඩක් ඔබතුමා.
කිසියම් ඉඩක් ලබාගෙන තිබුණා, කිසියම් ප්‍රතිශතයක් ගෙන්නලා ඉවර වෙලා අගය එකතු කළ වටිනාකමක් හැටියට මේවා ප්‍රතිඅම්බරණය කරන්න ඉඩ දෙන්න. දැන් ඒක මේ ප්‍රශ්නේ කොටසක් හැටියට ආපු හින්දා රජය ඒක දිහා බලලා ඒවත් නවත්තලා තියෙනවා කියන එකයි මගේ අවබෝධය ගරු මන්ත්‍රීතුමා. මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. ලංකාවට ගෙන්නන්නෙම නැතුව ලංකාවේ නාමයෙන් country of origin සහතිකේ ගහලා ඉවරලා මොහොත බැඳිදිම මේ ජාවාරමක් කරලා ඉවරලා මේක අරපු එක තමයි ප්‍රශ්නේ කියලා අපි විශ්වාස කරන්නේ. ඒකට අදාළ තොරතුරු අපි ඇමතුමාට ලිපිලේඛන ඒවා ලබා දීලා තිබෙනවා. මම ඒ කියන්නේ මේ පරීක්ෂණ වලට මොකද වුනේ කියලා අපි වගකීතු අමාත්‍යංශෙම අපිත් අහනවා. ඒ කාරණේ අපි මතක් කරලා තිබෙන්නේ. හැබැයි ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා කියලා අපි දැක්ක පහුගිය කාලේ තොරතුරු මේ ප්‍රතිඅපනේ නවත්තලා ඉවරලා ගම්මිරිස වලට මිලක් ලබා ගන්නට පොඩි මිල මට්ටමේ වැඩිවීමක් ලැබිලා තිබෙනවා. නමුත් ලෝකයේ හොඳම ගම්මිරිස් හදන රටට ලැබෙන්න ඕනි මිල මේක නෙවෙයි. ඒකයි අපේ තර්කය වෙලා තියෙන්නේ. ගම්මිරිස් වල ඉල්ලුම ලෝක පරිමාණයේ අඩු වෙලා නැහැ, වැඩි වෙලා තියෙනවා. එහෙනම් හොඳම ගම්මිරිස් සපයන අපට මීට වඩා හොඳ මිලක් ලැබෙන්න ඕනි. එතකොට අපේ වෙළඳ අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු දෙනාගෙම ලොකු වගකීමක් වෙලා තිබෙනවා. මේකටත් මේ සන්නාම දර්ශකයේ අත්පත් කරගෙන සිලෝන් ටී වගේ, සිලෝන් සිනමන් වගේ, සිලෝන් පෙපර් කියන බ්‍රෑන්ඩ් එකකටත් අපිට යන්න පුළුවන්කමක් තිබෙනවා. මේක අන්නාසියටත් අත්පත් කරගන්න පුළුවන් කියලා ඒ නිලධාරිත් එක්ක කතා කරනකොට අපිට කිව්වා මේ ඉලක්කය සකා අපි යන්න ඕනේ. මේ බ්‍රෑන්ඩ් ගැන කතා කරනකොට මම මේ වෙලාවේ මාතෘකාවෙන් ටිකක් බැහැර වුණත් තවත් බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කරන්න කැමති කරු මන්ත්‍රීතුමනි. ඒක තමයි මේ රටේ බ්‍රෑන්ඩ් එක. රටක් හැටියට මොන බ්‍රෑන්ඩ් එකක්ද අපිට තියෙන්නේ කියන. අපේ රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ. මේ රටට මේ නම ආවේ එක්සත් ජාතික පක්ෂය තමයි මේ නම ගෙනාවේ. 1900 මම මේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ගිහිල්ලා අර 72 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විවාදෙ මුළුමනින්ම කියෝගෙන යනකොට රටේ නම හැටියට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන යෝජනාව එදා එක්සත් ජාතික පක්ෂය ගෙනාවා. එදා ඒකට එහෙම පිළිගැනීමක් ලැබුණ නැතුණත් 78 ව්‍යවස්ථාව හදනකොට ජයවර්ධන ජනාධිපතිතුමා රටේ නම හැටියට මේක දාගත්තා. දැන් ඉතින් බලන්න අර තේ වලට කසල එකතු වුණා වගේ මේ නමට ගැළපෙන හැටියට රට දැන් තියෙනවද කියලා අපි හොයලා බලන්න. දැන් ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රිකයි. මේක ප්‍රජාතාන්ත්‍රිකද? අපි ඡන්ද පවත්නවා, ආණ්ඩු එනවා, ආණ්ඩු මාරු වෙනවා. නමුත් ඒක පමණක්ද ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ? අපේ රටේ දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදීද? අපේ එදිනෙදා ජීවන පැවැත්ම ප්‍රජාතන්ත්‍රවාදීද? එහෙම ගත්තාම පස්සේ ලොකු අඩුපාඩුවක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඉඩ දෙන එක. ප්‍රතිසංස්කරණ වලට ඉඩ දෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන විශේෂ ලක්ෂණය. අනික් ක්‍රම වලට එහෙම බෑ. ඒක ක්‍රමයක් ගත්තා නම් ඒ ක්‍රමයේ එහෙම ගල් වෙනවා එතන. ඒ හින්දා තමයි ඒවා කඩාගෙන වැටෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ඉස්සරහට යන්නේ ප්‍රතිසංස්කරණයට ඉඩ දෙන්න ගතිය ප්‍රජාතන්ත්‍රවාදී ඇතුලේ තිබෙනවා. නමුත් අපි රටක් හැටියට මේ පරාජයන් ගොඩක් ආවා. සිවිල් යුද්ධ වලින් නැත්තම් වෙන දේශපාලන ප්‍රශ්න වලින් දේශපාලන ක්‍රම වල පරාජයන් ආවට අපි ප්‍රතිසංස්කරණ වලට දක්වන්නේ ඉතාම මන්දගාමී ස්වභාවයක්. ඊළඟ කාරණේ තමයි මේ සමාජවාදී කියන කෑල්ල. අද තියෙන්න පුළුවන් සමාජවාදයක් ගැනයි අපි කතා කරන්න ඕනේ. අර න්‍යායන් වල තියෙන සමාජවාදයක් නෙවෙයි. එහෙනම් සමාජවාදී කියලා අද අත්‍තරම දකින්න පුළුවන් වෙන්නේ සමාජ සාධාරණත්වය. එතකොට රාජ්‍යයක් හැටියට අපි ඒ සමාජ සාධාරණත්වයේ දිහා බලලා තියනවාද? ඇති එක්කෙනාට එක නීතියක්, නැති එක්කෙනාට තව නීතියක්, මහා හොරු තක්කඩි නීතියේ හිල් රෝලින් පැනලා යනවා, දුප්පතා අහු වෙනවා. එහෙම ගත්තාම පස්සේ හැම ක්ෂේත්‍රයකම විශාල අසමානතාවක්, අසාධාරණ භාවයක් රාජ්‍යය තුල පළපදියම් වෙලා තිබෙනවා කියන එක පේන්න තියෙනවා. ඊළඟට ජනරජය කියන කාරණේ. ජනරජයක් වුණාට අපිට තාම තියෙන රාජාණ්ඩුවාදී මානසිකත්වය. පාලකයෝ කැහැටියට ඉල්ලන්නේ මහ රජවරු. හැමෝගෙම තියෙන්නේ ඒ වගේ වැඩවසම් ආකල්ප. එහෙම ගත්තාම පස්සේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියන එකට ඒ අර්ථය දෙන ඒ බ්‍රෑන්ඩ් එකත් අපි හරියට හදාගෙන නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට කසල එකතු කරගෙන තිබෙනවා. ජනරජ අදහසට අසූචි මල පහ එකතු කරලාගෙන තියෙනවා. මේ සමාජවාදී අදහසට වෙන කුණු කන්දල් එකතු කරලා තියෙනවා. මේ බ්‍රෑන්ඩින් සම්බන්ධයෙන් ගම්මිරිස් වලට තේ වලට කුරුඳු වලට පමණක් නෙවෙයි මේ රාජ්‍යය පිළිබඳ අදහසටත් එහෙම වෙලා තිබෙනවා. මට මතක් වෙන අර තෝමස් කාලයිල් කියලා ඉතිහාසඥයෙක් හිටියා. එයා සුද්ධ වූ සුද්ධ රෝම අධිරාජ්‍ය කියන යෙදුම උපහාසයෙන් ලක් කළා. අර දෙවනි අර මුලින් තිබි රෝම අධිරාජ්‍ය නෙවෙයි පස්සේ තිබිච්ච රෝම අධිරාජ්‍ය. එයා ඒකට කිව්වේ මේක සුද්ධත් නෑ, මේක රෝමනුත් නෑ, මේක අධිරාජ්‍යකුත් නෙවෙයි කියලා. ආන්නේ වගේ තත්ත්වයක් අපේ රටේ නමට අත්පත් කර දෙන්න හොඳ නෑ. අපිට අලුත් බ්‍රෑන්ඩ් එකක් අවශ්‍ය වෙලා තියෙනවා මේ රාජ්‍යයට. ඒ සඳහා මම පෙරේදත් පාර්ලිමේන්තුවේදී කිව්වාගේ අද අපට අවශ්‍ය වෙලා තිබෙනවා හොරකම් නොකරන, මිනී නොමරන, පෞල්වාදේ නැති, ගජමිතුරු සංග්‍රහය නැති, වෙලාවට වැඩ කරන, වැඩ කාල දාන්නේ නැති, ජනතාවගේ උමනාවන් වලට වේගවත් ප්‍රතිචාරය දක්වන, ප්‍රායෝගික වැඩ කරන රාජ්‍යයක් හැටියට මේක රීබ්‍රෑන්ඩ් කරන්න වෙලා තියෙනවා. අලුත් බ්‍රෑන්ඩ් එකක් අවශ්‍ය වෙලා තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට. නැත්තම් ඒවා නිකන් බෝඩ් ලෑලි බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ ගරු රිෂාඩ් බදුවදීන් අමාත්‍යතුමා මේ බුද්ධිමය දේපළ නීතිය සංශෝධනය කරන්න ආපු වෙලාවේ අපිට හොඳ බ්‍රෑන්ඩ් ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා, හොඳ සන්නාම අවශ්‍ය වෙලා තියෙනවා, භූගෝලීය දර්ශක අවශ්‍ය වෙලා තිබෙනවා, රාජ්‍යයටත් එහෙම එකක් අවශ්‍ය වෙලා තියෙනවා කියන එක තමයි මගේ යෝජනාව. ඒ අදහසත් කියන්න අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් මම බොහොම සතුටු වෙනවා. මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට මගේ ගෞරවනීය ස්තුතිය මේ වෙලාවේ පොද කරන්න කැමතියි.
ස්තුතියි.